You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
කාලයකට පස්සේ ලංකාවේ පරණ ක්‍රිකට් නැවතත් අපිට බලන්න හම්බෙන කාලයක් උදා වෙලා තියෙන හැඟීමත් එක්ක තමයි අපි අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය පටන් ගන්න SBS සිංහල වැඩසටහනෙන්. විශේෂයෙන්ම පාකිස්තානයේ සමග පැවති ඒ 20x20 තරඟ තුනම නැත්නම් ඒ තරඟාවලියම 3.0ක් ලෙස ඉතිහාසගත වාර්තා තබමින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා ඒ ජයග්‍රහී කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාර්තා වුණා. ඉතින් මේ කියන වාතාවරණය යටතේ තමයි අපි අද දවසේදී අපේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නේ. සුපුරුදු හිතවත අපේ ක්‍රීඩා මාධ්‍යවේදී ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්න වාරංගන සෙනවිරත්න. අයබෝන් රංගන, සුබ උදෑසනක්.
අයබෝන් මතුර, සුබ උදෑසනක්.
හොඳයි, අපි මුලින්ම කතා බහ කරමු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ඒ 20x20 තරඟාවලිය පිළිබඳව සාරාංශගත සටහනක් ගෙනෙමු රංගන. විශේෂයෙන්ම මෙහිදී මොනවද ශ්‍රී ලංකා පිලේ අපිට දක්නට ලැබෙන කැපිපෙනෙන දක්ෂතා සහ මොනවද අපිට හදාගන්නට තිබෙන අඩුපාඩු, විශේෂයෙන්ම පන්දු යැවීමේදී, පන්දු රැකීමේදී සහ පන්දුවට පහර දීමේදී කියන කාරණා සම්බන්ධයෙන්. ඒ වගේම රංගන අපි කතා බහ කරමු මේ ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම මොන වගේ තලයකද සිටින්නේ අනෙකුත් ජාත්‍යන්තර T20 කණ්ඩායම් සමග සංසන්දනය කිරීමේදී කියලා.
ඔව් මතුර, මං හිතන්නේ මේ ජීවිත අවදානමක්ද සමග තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට පිටස්ව ගියේ. නමුත් ඉතිහාසය වෙනස් කරමින් තමයි මේ අභියෝග සියල්ලම ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සවස ශ්‍රී ලංකා වේලාවෙන් නැවතත් දිවයිනට පැමිණි. ඉතාමත්ම උණුසුම් පිළිගැනීමක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. මම හිතන්නේ ඔවුන් ඔප්පු කර පෙන්නවා ජීවිතේ ජය ගන්නට පුළුවන් අභියෝගවලට සාර්ථකව අභියෝග කළොත් පමණයි කියලා. ඒ අනුව තමයි මේ නවක කණ්ඩායමක් මේ ආකාරයෙන් පාකිස්තානු කණ්ඩායම 3.0ක් ලෙස මේ 20x20 තරඟාවලියේදී පරාජයට පත් කළේ. ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට තමයි තරඟ තුනකින් සමන්විත 20x20 තරඟාවලිය මේ ආකාරයෙන් 3.0ක් ලෙස ජයග්‍රහණය කළේ. ඒ වගේම පාකිස්තානයේ පරාජයට පත් කරමින් 20x20 තරඟාවලිය ජයගත් ප්‍රථම අවස්ථාවක් මෙයයි. පාකිස්තානය කියන්නේ වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටින්නා වූ කණ්ඩායම. පාකිස්තානයට යන විට ශ්‍රී ලංකාව සිටියේ 8වන ස්ථානයේ. නමුත් පාකිස්තානයෙන් නැවතත් පැමිණෙන්නේ වර්ගීකරණයේ එක් ස්ථානයක් ඉහළට ගොස් 7වන ස්ථානයේ සිටින්න තමයි ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියේ නිමාවට පත් කළේ. පළමු තරඟයෙන් ලකුණු 64ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. එහිදී ධනුෂ්ක ගුණතිලක ඉතාමත්ම සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළා. ලකුණු 57ක් ලබා ගත්තා පන්දු 38කදී. එහිදී පිළිතුරු ලෙස පාකිස්තානයේ ලකුණු 101ක් පමණයි ලබා ගත්තේ. නුවන් ප්‍රදීප් සමගින් ඉසුරු උදාන කඩලු තුන බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සහවුරු කරා. දෙවන තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජයග්‍රහණය කළා. එහිදී ලකුණු 182ක් ලබා ගන්නට සමත් වුණා. භානුක රාජපක්ෂ තමයි එහිදී සුපිරි තරුව බවට පත් වුණේ. 6/6ක් සමගින් ලකුණු 77ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු 48කදී එහිදී පාකිස්තානයේ සියල්ලන් දෙවි ලබා ගත්තේ ලකුණු 147ක් පමණයි. නුවන් ප්‍රදීප් කඩලු 4ක් බිඳ හෙළුවා. වනිදු හසරංග දඟපන්දු යවන්නෙකු ලෙස කඩලු 3ක් බිඳ හෙළීමටත් මෙහිදී සමත් වුණා. ඒ අනුව 2.0ක් ලෙස ජයග්‍රහණයක් සමගින් තමයි ශ්‍රී ලංකාව තුන්වන තරගයට පිවිසියේ. වෙනස්කම් 5ක් සමගින් එම තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වනවා ලකුණු 13ක යම් ආකාරයක තීරු ජයග්‍රහණයක් ලබා ගන්නට. එහිදී ශ්‍රී ලංකාව ලකුණු 147ක් පමණයි ලබා ගත්තේ. ඖෂධ ප්‍රනාන්දු තමන්ගේ මංගල 20x20 තරගයට සහභාගී වුණා. 6/3ක් සමගින් පන්දු 48කදී ලකුණු 78ක් ලබා ගන්නටත් සමත් වුණා. එහිදී පාකිස්තානය ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි. වනිදු හසරංග නැවතත් ක්‍රියාත්මක වුණා. කඩලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව මේ තරඟාවලිය දෙස බලන විට මදුර භානුක රාජපක්ෂ පිළිබඳව කතා බහ කළ යුතුයි. වයස අවුරුදු 28යි. වසර 10ක් බලා සිටියා ජාතික කණ්ඩායමට පැමිණෙන්නට. එම වසර 10 තුළ ඔහු නිරන්තරයෙන්ම දක්ෂතා අතර සිටියා. නමුත් මේ තමයි ලැබුණු අවස්ථාව. එහිදී ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගත්තා කියන්නට පුළුවන්. ලුවන් ප්‍රදීප් පිළිබඳව කතා කළ යුතුයි. තමන් දැන් කෙතරම් පරිපූර්ණ වේශපන්දු යවන්නෙකුදැයි ඔහු මේ තරඟාවලිය පුරාවටම ඔප්පු කර පෙන්නවා. ඒ වගේම කසුන් රාජිත පිළිබඳවත් කතා කරන්නට ඕනේ. ඔහු ඉතාමත්ම පීඩනයක් සහිතව තරඟාවලිය පුරාවටම පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. ඖෂධ ප්‍රනාන්දු නැවතත් ඔප්පු කර පෙන්නවා දකුණු අප්‍රිකාවේදී සිටි රිද්මේ තවමත් තමන් සිටින බව. ඒ අනුව මේ ක්‍රීඩකයින්ට දිගින් දිගටම අවස්ථාවක් ලබා දිය යුතුමයි. වනිදු හසරංග මං හිතන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දඟපන්දුවේ වගකීම තමන් සතු බව ඔහු මනාව ඔප්පු කර පෙන්නවා. තරඟාවලියේ වීරයා බවට පත් වුණා. පන්දු රකින්නෙකු ලෙස ඉතාමත්ම ඉහළ දක්ෂතා මේ තරඟ තුන පුරාවටම ඔහු ප්‍රදර්ශනය කරා. මේ සියල්ලන්ටම ඉහළින් තිබෙන්නේ දසුන් ශානකගේ පරිපූර්ණ අරිනත නායකත්වයේ කියන්නට පුළුවන් තමන් නායකත්වයේ ලබා දුන් පළමු 20යි 20 තරඟ තුනම ජය ගන්නට සමත් වූ ලෝකයේ තුන්වන නායකයා බවට දසුන් ශානක පත් වුණා. පළමුවෙන්ම මේ දස්කම දක්වා තිබුණේ MS ධෝනි. ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් මේ ආකාරයෙන් තමන්ගේ මංගල තරඟ තුනම ජය ගන්නට සමත් වුණා. තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහු සඳහන් කළා මාධ්‍යයට කණ්ඩායමේ එකමුතු බව තමයි මේ ජයග්‍රහණයට හේතු වුණේ කියලා. ඒ වගේම මధుර මේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උත් මේ තරංගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්. ඒ අනුව මේ රාජ්‍යතාන්ත්‍රික වගකීමත් තරංගාවලියෙන් පසුව රසුන් ශානක නායකයෙකු වශයෙන් ඉතාමත්ම හොඳින් ඉටු කළා කියන්නට පුළුවන්. පාකිස්තාන රජයට ඔහු ස්තුති කළා, ආරක්ෂක හමුදාවන්ට, ඒ වගේම පාකිස්තාන ජනතාවට ඔහුගේ ස්තුතිය පුද කළා. ඔහුගේ ස්තුතිය කියන්නේ සමස්ත ශ්‍රී ලංකාවේම ස්තුතිය. ඒ අනුව ඉතාමත්ම හොඳින් නායකයෙකු ලෙස වගකීම් සහගතව තමන්ගේ රාජකාරිය 100%ක් සාර්ථකව අවසන් කරා කියන්නට පුළුවන් දසුන් ශානක. එනවා ශ්‍රී ලංකාව වර්ගීකරණයේ 7 වන ස්ථානයේ හිමි කර ගනිමින් සිටිනවා. මේ වන විට 1996 ලෝක ශූරතාව හිමි කරගත් පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම නැගී සිටිය බව මේදී සඳහන් කරන්නට පුළුවන්. තවත් කාරණාවක් තිබෙනවා. මේ තරඟාවලියේදී මధుර ශ්‍රී ලංකාව නියෝජනය කළ එක් ක්‍රීඩකයෙකුට ඉදීමට නියමිතව තිබුණේ ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක්. නමුත් එම මුදල දෙගුණයක් කරන්නට නැතිනම් ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ රාත්‍රියේදී තීරණය කළා. ඒ අනුව දල වශයෙන් එක් ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,50,000,000ක පමණ මුදලක් හිමිවීමට නියමිත බවත් මේදී සඳහන් කරන්නට ඕනේ. එසේ වෙතත් මේ තරඟාවලියෙන් පසුව පාකිස්තානයේදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
මට ලොකු විශ්වාසයක් තිබ්බා මේ ටුවර් එක එද්දිම. මොකද මෙතන ලෝක කුසලානය අපි ජයග්‍රහණය කරපු තනතිරුව. ගිය පාරත් මම ඇවිල්ලා හොඳට සෙල්ලම් කරා මේ විකට් එකේ. ඉතින් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබ්බා මං ගැනත් මගේ ටීම් එක ගැනත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ කියලා. ඒ වගේම කියන්න ඕනේ මේක ලෝක කුසලානය දින්න ග්‍රවුන්ඩ් එක. ඇත්තටම ලෝක කුසලානය දින්නවා කියන්නේ ඒක. ඉතින් ආයෙ කියන්න වචන නැහැ. ඒකයි මේකයි සමාන කරන්න කොහෙන්ම බෑ. වුණාට මේක හොඳ ආරම්භයක්. අපේ කණ්ඩායමට ලෝක කුසලානයක් දෙන්න ග්‍රවුන්ඩ් එකෙන්ම නැවත නැගිටීම ඒක ක්‍රීඩාවට ලොකු, ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකටර්ස්ලාට, ඒ කියන්නේ ජනතාවට ලොකු පිපිදීමක් මේක. අපේ මිනිස්සු දැන් අපේ ක්‍රිකට් වලට ඉස්සර වගේම ආදරය කරන්න ගනී කියලා මම හිතනවා.
හොඳයි රංගන, අපි ඊළඟට අවධානය යොමු කරමු විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික අපිට වැදගත් වෙන තරඟාවලිය සම්බන්ධයෙන්. ලැබෙන ඔක්තෝබර් 27 වෙනිදා ශ්‍රී ලංකා පිල්ල ඔස්ට්‍රේලියානු සංචාරයේ ප්‍රථම තරඟයට මුහුණ දීමට නියමිතයි. 20යි 20 තරඟ තුනක් පැවැත්වෙනවා මේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී. මේ වන විට අපිට වාර්තා වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සහ ක්‍රිකට් කළමනාකරු විදියට කටයුතු කරන අසන්ත ද මෙල් මහතාගෙන් මාධ්‍ය ප්‍රශ්න කරන විට ඔහු පවසු ආකාරයක්, විශේෂයෙන්ම ඊළඟට ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කරන 20යි 20 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සංයුතිය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඔහු පවසා තිබෙනවා. මේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙනවා. නමුත් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පමණයි මේ කණ්ඩායමට ඇතුළත් කිරීමට හැකියාවක් තියෙන්නේ කියලා අපි මුලින්ම ඔහුගේ ඒ ප්‍රකාශයට සවන් දී සිටිමු.
මේකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ඇත්තටම අපේ බෙන් ස්ට්‍රෙන්ත් එක සාමාන්‍යයෙන් හොඳින් තියෙනවා කියන එක තමයි. ඒකයි මගේ දැන් තේරීම් කමිටුවක් හැටියට අපිට හුඟක් සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක්. ඔස්ට්‍රේලියාවට හුඟක් කාලවලටම අපි බලාපොරොත්තු වෙන්නේ ලසිත් මාලිංග තමයි නායකයා හැටියට සෙල්ලම් කරන්නේ. එතකොට හුඟක් කාලවලට තවත් ප්ලේයර්ස්ලා දෙතුන් දෙනෙක් එන්න පුළුවන් මේ කණ්ඩායමට. මම හිතන්නේ ඊට වැඩිය ප්‍රමාණයක් එන එකක් නැහැ. හුඟක් කාලවලට ලසිතුයි තව ප්ලේයර්ස්ලා දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි මේ සංජීතයට ඇතුළත් වෙන්න හැකියාව තියෙන්නේ.
රංගන, මෙතනදී විශේෂයෙන්ම නැවතත් දෙපාරක් හිතන්න වෙන තත්ත්වයක් පත් වෙනවා. මොකක්ද දැන් වෙලා තියෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට කියලා. මොකද ඉස්සර විශේෂයෙන්ම ක්‍රීඩකයන් ඇල්මැරුණු ස්වභාවයක් තමයි ගත්තේ. මොකද ඔවුන් දන්නවා ඔවුන් ක්‍රීඩා කරත් හරියට නැත්නම් හරියට ක්‍රීඩා කරේ නැති වුණත් තමන්ගේ ස්ථානය අනිවාර්යයෙන්ම තියෙනවා කියලා, නැත්තම් නිත්‍ය ස්ථානයක් තියෙනවා කියලා. නමුත් මේ වන විට විශාල තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඒ සංචිතය තුළ. තරුණ ක්‍රීඩකයන් රැසක් මේ අභියෝගය එල්ල කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට. මේ හරහා හොඳම උදවිය පෙරිලා පෙරිලා අනිවාර්යයෙන්ම අපිට අන්තිම 15 දෙනා අන්තිම 14 දෙනා තෝරා ගැනීමේදී අපි කියනවා ඉංග්‍රීසියෙන් හොඳම ස්පිරිට් එක, නැත්තම් හොඳම සංයුතිය අපිට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. පරණ ක්‍රිකට් වලට ආපහු යන තත්ත්වයක් පෙන්වුම් කරනවා. මේ වන විට ලංකාවෙන් ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව වැදගත් වෙන තොරතුරු මොනවද කියලා අපි දැනගන්නට කැමතියි.
ඔව් මතර මම කියන්නේ ඔබ සඳහන් කළ ආකාරයටම දැන් තිබෙන්නේ මේ තරගාවලියට සහභාගී නොවු මේ ජේෂ්ඨයයි කියා ගන්නා ක්‍රීඩකීන්ට තරගයක් දෙන්නට සිදු වී තිබෙනවා. මේ කණ්ඩායමට ඇතුළත් වීම සඳහා මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂයෙන්ම එළබෙන වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට තිබෙනවා. ශ්‍රී ලංකාව පුදුස්කම් ලැබීමේ තරගාවලියකට පවා මූල දීමටයි සිටින්නේ. ඒ අනුව මේ කණ්ඩායම තුළ ඇති වී තිබෙන මේ තත්ත්වය මේ තියුණු තත්ත්වය ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම පාකිස්තානයේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු රමේෂ් රත්නායක වගේම අසන්තද මෙල් මහතා නිරන්තරයෙන්ම මාධ්‍ය හමුවේ සඳහන් කළ දෙයක් තමයි මේ නවක ක්‍රීඩකයින් මේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩකයින්ට ඉදිරියේදී කිසිදු ආකාරයකින් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැති බව. ඒ අනුව මෙහිදී නවකයේ සිළු දෙනාම දක්ෂතා දක්වා තිබෙනවා. ඒ අනුව පවර ක්‍රීඩකයින්ටද නැවතත් මේ කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව තිබෙන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවී තිබෙන්නේ. බොහෝ විට ලසිත් මාලිංග නායකයා ලෙස ඔස්ට්‍රේලියානු තරගාවලියට එක් වීමට ඉඩ තිබෙනවා. තවත් ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකුට පමණයි ඉඩ තිබෙන්නේ. ඒ අනුව අනිවාර්යෙන්ම කුසල් ජොනිත් පෙරේරාට අවස්ථාව ලැබේවි. ඉන් අනතුරුව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට පමණයි ඉඩ අවස්ථාව තිබෙන්නේ. මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. අපි බලමු ඔස්ට්‍රේලියානු තරගාවලියට කණ්ඩායම නම් කිරීම බොහෝ විට හෙට දිනේදී සිදු වීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබෙන සතියේදී නැතිනම් 21 වනදා 22 වනදා වන විට ඔස්ට්‍රේලියානු තරගාවලියට පිටත් වීමට ඉඩ තිබෙනවා. පළමු තරගය ඔක්තෝබර් 27 වනදා, දෙවන තරගය ඔක්තෝබර් 30 වනදා, තුන්වන තරගය නොවැම්බර් මාස 5 වනදා තමයි පැවැත්වීමට නියමිත වන්නේ. ඒ අනුව අභීතව මේ පාකිස්තානු තරගාවලියට එක් වී දක්ෂතා පෙන්වූ ජයග්‍රහණ ලබාගත් මේ ක්‍රීඩකීන්ට අසාධාරණයක් නොවීමට හේරීම් කමිටුව වගකීමෙන් යුතුව කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා. මේ වන විට මදුර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා සම්බන්ධ අර්බුදය තවමත් විසඳී නැහැ. රොමේෂ් රත්නායක ඉතාමත්ම හොඳින් කටයුතු කළා මේ පාකිස්තානු තරගාවලියේදී. බොහෝ විට ඔහුට අවස්ථාවක් ලැබීමට ඉඩ තිබෙනවා මේ ලැබෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය තුළදී. ඇතිනම් තවමත් නිත්‍ය පුහුණුකරුවා කවුද කියන ප්‍රශ්නාර්ථය මතුවී තිබෙනවා. චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ තිබෙන බවත් අපට මේ වන විට වාර්තා වෙනවා. ඔහුට නැවත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිමිවන්නේ නැහැ. නමුත් ඔහුට මේ වන විටත් ඔහුගේ ගිවිසුමට අනුව නියමිත වැටුප හිමි වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තමයි ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත වන්නේ. අපට පසුගිය සතියේදී වාර්තා වුණා මදුර ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පුහුණු කිරීම සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා පාකිස්තානයේ වේග පන්දියාවන ක්‍රීඩක හිටපු සුපිරි ක්‍රීඩක වසිම් අක්රම්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව, ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතික පුහුණුකරුවෙකු වන ජුලියන් වුඩ්ගේ සහාය ලබා ගැනීමට විශේෂයෙන්ම ඔහු මේ පවහිටින් පුහුණුකරුවෙකු ලෙසයි සැලකෙන්නේ. නැතිනම් කොයි ආකාරයෙන්ද 6 පහරවල් එල්ල කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා තමයි ඔහුගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. මේදී කාරණාවක් සඳහන් කරන්නට ඕනේ මදුර, ඒ තමයි අප දුටුව මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 6 පහරවල් එල්ල කරන ආකාරය. ආනුක රාජපක්ෂ එක් තරගයකදී 6 පහරවල් 6ක් එල්ල කළා. ඒ වගේම දසුන් ශානක නිරන්තරයෙන්ම 6 පහරවල් එල්ල කරන්නා වූ ක්‍රීඩකයෙක්. මොවුන් දෙදෙනාගේ 6 පහරවල් එල්ල කිරීමේ ශෛලියන් දෙකක් තිබෙන්නේ. ඒ වගේම අපි අතීතයේදී දුටුව සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් තමත්ම ඉහළ ශරීර ශක්තියක් සහිත ක්‍රීඩකයන් ලෙස තමයි දෙවන්ත 6 පහරවල් එල්ල කරන්නේ. නමුත් මේ දසුන් ශානක වැනි ක්‍රීඩකයන්ගේ 6 පහරවල් එල්ල කිරීමේ ක්‍රමවේදය වෙනස්. මෙන්න මේ ආකාරයෙන් එක් එක් ක්‍රීඩකයාට ආවේනික ක්‍රමවේදයක් කොයි ආකාරයෙන්ද තරගයකදී 6 පහරක් එල්ල කරන්නේ කියන කාරණාවන් සම්බන්ධයෙන් තමයි මේ ජුලියන් වුඩ් කියන පුහුණුකරුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඔහුගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ඔහු යටතේ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පවා පුහුණු වීමට නියමිතයි ඉදිරියේදී. ඒ අනුව විශාල සැලසුම් කිහිපයක් යටතේ තමයි ශ්‍රී ලංකාව ඉදිරි මාස කිහිපය ගත කරන්නේ. ඊට වශයෙන්ම ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉතාමත්ම හොඳ සූදානමකින් ශ්‍රී ලංකා 2020 කණ්ඩායම පැමිණෙන බවට නම් අපට මේ වන විට ඉතාමත්ම විශ්වාසයෙන් සඳහන් කරන්නට පුළුවන් මදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම්බන්ධයෙන්. හිත්පිත් නැති ආකාරයට තමයි ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඒ තරගවලදී සලකන්නේ. රංගන, අපි කතා බහ කරමු මේ පිළිබඳව. විශේෂයෙන්ම රංගන, මේ සම්බන්ධයෙන් කතා බහ කරන විට මොනවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හදාගන්නට තිබෙන අඩුපාඩු කියන ප්‍රශ්නය තමයි අපිට නිරන්තරයෙන්ම කතා බහ කරන්නට ඉතිරිවන්නේ. අපි කැමති පිළිබඳව සාරාංශගත සටහනක් ගෙන එන්නට.
එක්දින තරගාවලියක් තුරට බිඳුවක් ලෙස ජය ගන්නට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. මදුර යනුව මීට පෙර පැවැත්වුණු 20-20 තරගාවලියක් තුරට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. මෙහිදී ඔස්ට්‍රේලියාව සහ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම අතර නොවේ තරගාවලිය පැවැත්වුණේ අත වශයෙන්ම චමරි අතපත්තු සමගින් කිව්වොත් නිවැරදි ඇයගේ දක්ෂතා පමණයි මේදී ශ්‍රී ලංකාව පැත්තෙන් කතා කිරීමට තිබුණේ. පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 157ක දැවැන්ත ජයක් හිමි කරගත්තා. දෙවන තරගයෙන් ලකුණු 110ක ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. මේ තුන්වන තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුණු 9ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. එය අනුව ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔබ සඳහන් කළ ආකාරයටම මේ වන විට ජාත්‍යන්තරයේ අංක 1 කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 18 වන එක්දින ජාත්‍යන්තර ජයග්‍රහණය තමයි මේ තරගාවලියේදී ලබාගත්තේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම තරගයේදී ලකුණු 195ක් ලබා ගත්තා කඩුළු 8කට. චමරි අතපත්තු ලකුණු 103ක් ලබා ගත්තා 4/13ක් සමගින්. ඇයගේ තරඟ දිවියේ ජාත්‍යන්තර තරඟ 85යි ශතක 5ක් වාර්තා කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178ක් ලබා ගත්තා 2017 වසරේදී. ඒ වගේම 2018 ඉන්දියාවට එරෙහිව ලකුණු 115ක් ලබා ගත්තා. පළමුවෙන්ම ඇය අයර්ලන්තයට එරෙහිව 2011 වසරේදී ලකුණු 111ක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව 2014 වසරේදී ලකුණු 106ක් ලබා ගත්තා. ඒ අනුව ඉතාමත්ම සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතක 5ක් පමණයි ක්‍රීඩිකාවන් වාර්තා කර තිබෙන්නේ. එම ශතක 5ට මිහින්කම් කියන්නේ චමරි අතපත්තුයි. ඒ අනුව මදුර මේ චමරි අතපත්තුගේ සහ ඔබ සඳහන් කළ ආකාරයටම කුමන කටයුතුද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දියුණු කරගත්තේ යුත්තේ කියන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙනවා නම් චමරි අතපත්තු සතුව පමණයි ශරීර ශක්තිය පැත්තෙන් නිවැරදි තත්වයක සිටින්නේ. අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට අප මේ තරගාවලියේ පුරාම දුටුවා ශාරීරික ශක්තිය ඉතාමත්ම පහත් මට්ටමක තිබෙන්නේ. 6/5ක් එල්ල කිරීමේ හැකියාව මේ කිසිදු ක්‍රීඩිකාවකට නැහැ. චමරි අතපත්තු පමණයි 6/5ක් එල්ල කරන්නේ. ඒ අනුව මේ තත්වය වෙනස් කළ යුතුයි. පුහුණුව සමගින්ම මේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික ශක්තියක් වැඩි කිරීමට ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙතනින් ඉදිරියට යාම පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රශ්නාර්ථයක් තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ මදුර.
හොඳයි, අපි අද දවසේ SBS සිංහලට ශ්‍රාණයේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් අවසාන වශයෙන් කතා බහ කරන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම්බන්ධයෙන්. අවසාන එක්දින තරගය තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. රංගන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂතා සපිරුණු ක්‍රීඩකයින් සපයන තෝතැන්න නැත්තං ඒ පාත්‍ය ඒ වගාබිම තමයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කියන්නේ. මේ වෙන විටත් එහි ප්‍රතිඵල අපි දැක තිබෙනවා පාකිස්තානු සංචාරයෙන්. මේ දිනවල බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අපි කතා බහ කරමු.
ඔබ සඳහන් කළ ආකාරයටම මදුර දෙවන සිවුදින තරගයේ පසුගියදා නිමාවට පත් වුණා. දෙරට අතරේම තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණේ. එහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ඉතාමත්ම සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළා. පැතුම් නිශ්ශංක ලකුණු 192ක් ලබා ගත්තා. ඔහු පසුගිය කාලවකවානුවේ නිරන්තරයෙන්ම දක්ෂතා අතර සිටි ක්‍රීඩකයෙක්. පළමු පෙළ තරඟ 27කදී ලකුණු 2817ක් ලබාගෙන තිබෙනවා. තවමත් වයස අවුරුදු 21ක් පමණයි. ශතක 10ක් සහ අර්ධ ශතක 10ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම කමිඩු මෙන්ඩිස් ඉහළ දක්ෂතා දක්වුවා මේ තරගාවලියේදී. මේ නවකීන් සිටින ශ්‍රී ලංකාව සතුව දැන් ජ්‍යෙෂ්ඨ යයි කියාගන්නා මේ තරඟ ගණනාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකීන්ට දක්ෂතා නොමැතිව තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටිය නොහැකි. මේ නවකීන්ට අවස්ථාව ලබා දිය යුතුමයි. ඒ වගේම මේ එක්දින තරගාවලියේ තරඟ දෙකක් නිමාවට පත් වුණා. පළමු තරඟයේ ශ්‍රී ලංකාව කඩලු 7ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. එදී නායක අශාන් ප්‍රියංජන් ලකුණු 50ක් නොදෙවි ලබා ගත්තා. පන්දු යවන්නෙකු ලෙස කඩලු 4ක් දෙමෙහෙලීමටත් සමත් වුණා. නමුත් දෙවන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී පරාජයට පත් වුණා. එක් කඩුල්ලකින් ඉතාමත්ම තීනු තරඟයකින් පසුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 226ක් ලබා ගත්තා. කමිඩු මෙන්ඩිස් ලකුණු 61ක් ලබා ගන්නට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහි ලකුණ වාර්තා කළා. ඒ අනුව තමයි තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1-1 ලෙස සමතත්වයේ පසුවන්නේ. මේ තරගාවලියේදී මේ දක්ෂතා දක්වපු ක්‍රීඩකින් පිළිබඳව සලකා බැලිය යුතුයි. ඉදිරියේදී පැතුම් නිස්සංක සහ මේ කමිඩු මෙන්ඩිස් ක්‍රීඩකින් දෙදෙනා අනිවාර්යෙන්ම ජාතික කණ්ඩායමට ඉදිරි වසර තුල පැමිණිය යුතුමයි කියන කාරණාවත්
සඳහන් කරන්නට ඕනේ මදුර. හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය දිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව අලුත්ම තතුවිතිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන ශ්‍රේවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
sbs.com.au.